මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මික ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံपि संघं शरणं गच्छामि तृतीयံपि बुद्धं शरणं गच्छामि तृतीयံपि धम्मं शरणं गच्छामि तृतीयံपि संघं शरणं गच्छामि සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්ස පුරේච පච්ඡාච මජ්ජේච නත්ථි කිංචනං අකිංචනං අනාදානං තමං භූමි බ්‍රාහ්මණං කි. සදහවත් පින්නතුනි, සතර දුකින් මිදීමේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට හිරෝගුරු පුදුපියාණන් වහන්සේ අද වැනි අසලපුර 15 පෝය දවසක ලෝකයා හමුවේ තැබුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ගිහි පැවිදි භේදයක් නැතුව නිවන් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම පිළිපදින ඒ ප්‍රතිපදාවත් මාර්ගයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වන සම්්‍යක් සංකල්පය සම්මා සංකප්පයට අයිති මූලික අංගයක් වන නෙක්ඛම්ම සංකල්පය ගිහි ගෙදරක් තුළ මෝරා යාමෙන් ඇති වෙන පරිවර්තනය දක්වන ආදර්ශවත් කතාවකුයි අද අපි මාතෘකා කළ ගාථාවට නිදාන කතාව හැටියට තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවන ආරාමයේදී මේ ගාථා ධර්මයේ දේශනා කොට වදාළේ ධම්මදින්නා කියන භික්ෂුණියක් සම්බන්ධයෙන්ුයි. මේ ධම්මදින්නාවගේ ගිහි කාලයේ සැමියාගේ නම විසාක උපාසකතුමා. විසාක උපාසකතුමා දවසක් බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා අනාගාමි ඵලයට පැමිණලා ගෙදර එන අතරේ කල්පනා කරනවා, මම මේ මගේ සියලුම සම්පත් ධම්මදින්නාවට භාර්යාවට පවරලා දීලා මම නිදහස් වෙන්න ඕන කියලා. ඉතින් වෙනදා ගෙයින් පිටත ගිය ස්වාමි පුරුෂයාණන් ධම්මදින්නාව ජනේලයෙන් බලාගෙන ඉන්නවා. ඇවිල්ලා එන්න අතරේ අර ස්වාමි පුරුෂයාණන්වත් එක්කම දෙන්න එකිනෙකට හිනා වෙලා හිනාවකින් සංග්‍රහ කරනවා. එහෙම සිටිතක් තිබුණා. මේ කියන දවසේ විසාක උපාසකතුමා ජනේලෙ දිහාවත් බලන්නේ නැතුව සංසුන්ව ගෙට ඇතුළුණා. ඊළඟට ඒක ගැන ධම්මදින්නාව ටිකක් කල්පනා වටුණා, මොකද අද විශේෂයක් කියලා. ඊළඟට ආහාර පූජානම් කරාම වෙනදනම් ඒ විසාක උපාසකතුමා එන්න අපි ඒකට කෑම කමු කියලා භාර්යාවටත් කතා කරලා ඒකට ආහාර ගන්න මෙදා නිස්සබ්දව ආහාර ගත්තා. ඉතින් තව තුනටත් මේ ධම්මදිනාව කල්පනා කර මොකක් හරි කාරණයක් නිසා හිත නරක් වෙලා කෝපයක් වෙන්න ඇති කියලා. ඊළඟට මේ විසාක උපාසකතුමා නිෂ්කලංකව ඉන්න අවස්ථාවේ භාර්යාවට කතා කරලා කියනවා, ධම්මදිනා මේ සියලු සම්පත් ඔබ බාර ගන්න කියලා. එතකොට ධම්මදිනාව කල්පනා ගන්න තරහ වෙච්ච අය මේ විදිහට සම්පත් පවරන්නේ නැහැ, මොකද මේ කියලා. එතකොට ස්වාමීනි ඔබතුමා මොකද කරන්න කියලා ඇහුවා. ඉතින් ඒක කාරණේ විස්තර කරහම වෙන්න ඕන. ඊළඟට ධම්මදිනාව කියනවා, ඔබතුමා මේ වීසිකරණ කෙළපින මම අහුල ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, මටත් මහාන වෙන්න අවසර දෙන්න කියලා, මට මහාන වෙන්න අවසර දෙන්න කියලා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ධම්මදින්නාවත් ඒ වෙනකොට බොහොම ශ්‍රද්ධාවන්තයි, වගේම භාවනා හැම කරපු තැනැත්තියක් වෙන්නේ නැති. ඉතින් අර විසාක උපාධිකතුමාත් ධම්මදින්නාව මෙහෙණ වර්ගට කැඳවාගෙන ගිහිල්ලා පැවිදි වීමට ඉඩ සලසා දුන්නා. ධම්මදින්නා තෙරණිය විවේකයට කැමති කෙනෙක් නිසා තවත් භික්ෂුණීන් වහන්සේලා පිරිසකුත් එක්ක ඈත ජනපදයකට විවේක වාසය සඳහා ගියා. උපසම්පදා වුණාට පස්සේ ධම්මදින්නා තෙරණිය නමින් හැඳින්වුණා. උපසම්පදාවෙන් පස්සේ භාවනා කරන්න විවේකයට වැඩම කළා. ඉහිල වැඩි කල නොගොස්ම සිව්පිලිසෙන් ව්‍යාපත් අරහත් ඵලයට පැමිණිලා ඊළාට කල්පනා කළා, මම අපේ ඥාතීන්ට මානිසා පින් සිද්ධ කරගන්න අවස්ථාව දෙන්න ඕන කියලා නැවතත් රජගහනුවරට පැමිණියා. ඒ තමන්ගේ මෙහෙණවරට පැමිණියාම ඒ කාරණේ විසාක උපාසකතුමාට අහන්න ලැබුණාම කල්පනා කළා, සමහර විට මොන හේතුවකින් හරි පැවිද්ද ගැන කලකිරිලා වෙන්නේ නැති මෙච්චර ඉක්මනට ආවේ කියලා. ඉතින් විසාක උපාසකතුමා ඒ අසුපුවට ගිහිල්ලා වැඳලා කියලා මේ ධම්මදින්නා තෙරණියන්ගෙන් කෙලින්ම අහන්න බෑ, මොකද මේ හිත පැවිද්දෙන් වෙන් වෙලාද ආවේ කියලා. ඒ වෙනුවට මොකද්ද කළේ? සෝවාන් මාර්ගයට අදාළ ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නේ ඇහුවා එක්කම හරියට කෙලින්ම පිළිතුර දුන්නා. ඊළඟට සකදාගාමි මාර්ගයට, අනාගාමි මාර්ගයට, ওই විදිහට ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ඇහුවා. පුදුම විදිහට ප්‍රශ්නයයි උත්තරයයි ඒ වෙන අමුතු ආගිය කතාවල් නැහැ. ඒ ඊළඟට අවසානයේට ඇහුව ප්‍රශ්නේ අනාගාමි ඒ විසාක උපාසකතුමා තමන්ගේ ධර්ම අවබෝධයේ සුළු අඩුවක් නිසා, යම් කිසි අඩුවක් නිසා රහත් මගට අදාළ ඇසූ ප්‍රශ්නේ මායිම පිටපැනීමක් බව තේරිලා තෙරණින් වහන්සේ ධම්මදින්නා තෙරණිය කියනවා, උපාසකේනි ඔබ ප්‍රශ්න කිරීමේ සීමාව ඉක්මවලා ගියා, මේ ප්‍රශ්නයේ සීමාව තේරුම් ගන්න ඔබට බැරි වෙලා තියෙනවා, දැන් ඉතින් මේ කළ සාකච්ඡාව ඕනනම් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට සැලකරන්න, ඒ කියාපු හැටියට දරා ගන්න කියලා. හිමිසාක උපාසකතුමාත් බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කළ සම්පූර්ණ සාකච්ඡාව ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරලා කිව්වා, ඒ මගේ දියණිය ධම්මදින්නාව කියාපු ධර්ම කාරණා විග්‍රහය හරියටම හරි, මගෙන් ඇහුවත් ඔය ප්‍රශ්න වලට මේ පිළිතුරුමයි දෙන්න තියෙන්නේ කියලා මහා පණ්ඩිතය මහා ප්‍රඥා තැනැත්තියක් කියලා
කොයි තරම්ද කියතොත් වෙනම තැනක සඳහන් වෙනවා ත්‍රිපිටකයේ අර ඒ තෙරතෙරණියන්ට ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අග්‍රස්ථානය දුන්න තැන ධම්මදින්නා තෙරණිය ඒ මුළුමහත් භික්ෂුණී ශාසනයේ ධර්මකථික භික්ෂුණීන් අතර අග්‍රස්ථානය බුදු පියාණන් වහන්සේදී වදාලා අර ගියාපු ධර්ම සාකච්ඡාව අද පවා දකින්න ලැබෙනවා මෙදුන් සංගයේ චූල වේදාල සූත්‍රයේ ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක් බොහොම උගතුන්ගේ අවධානයට යොමු වෙනා වගේම භාවනා යෝගීන්ගේ අවධානයට යොමු වෙන ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක් ඒකේ අමුතු දෙයක් නැහැ ප්‍රශ්නයයි උත්තරයයි ප්‍රශ්නයයි උත්තරයයි ඉතාමත්ම වටිනා විදිහේ ධර්ම සංග්‍රහයක් එතන කියනවා ඉතින් මොකයි ඒකෙන් තුලින් අපිට පේනවා ධර්ම ප්‍රාතිහාර්යය ඊළඟට එපමණක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ අර විදිහට ප්‍රශංසා කළ ධම්ම දින්නා තෙරණිය පිළිබඳව යම්කිසි ගාථාවක් ප්‍රකාශ කළ ප්‍රශංසාවක් හැටියටම ධම්ම දින්නාව පිළිබඳව ඒ ගාථාව තමයි අපි මේ මාතෘකා හැටියට ලැබුවේ යස්ස පුරේ චපච්ඡාච මජ්ජේ චනත්ති කිංචනං අකිංචනං අනාදානං තමහං රූමි බ්‍රාහ්මණං යම් කෙනෙකුට කලින්ද පසුවද මැදද කිසිවක් නැත්තේද මේ නිකන් තේරවිලි ගාථාවක් වගේ බැලු බැලමට කලින්ද පසුවද මැදද කිසිවක් නැත්තේද කිසිවක් අයත් නැති කිසිවක් අල්ලා ගන්නා නැති ඔහුට මම බමුණිකයයි කියමි මේ ධම්මපද ගාථා බොහොම සරලයි මේ අවස්ථාවෙත් මේ ඉතාම කෙටි අදහසක් කෙටියෙන් දක්වන්නේ මේ බ්‍රාහ්මණ කියන වචනේ බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල යොදන්නේ මේ රහතන් වහන්සේටයි දැන් මෙතනින් හෙළි කරන්නේ ධම්මදින්නා තෙරණිය රහත් බවට පැමිණි බවයි එතකොට ඒ රහතන් වහන්සේගේ චින්තනය එහෙම නැත්නම් රහතන් වහන්සේගේ ස්වභාවයයි අර පදවලින් දැක්වෙන්නේ යම් කෙනෙකුට මෙතන පුරේ කියලා කියන්නේ කෙටියෙන් සඳහන් කළොත් මෙතන අපි පසුවට ඒක විස්තරව දක්වනවා කුරේ කියලා කියන්නේ අතීතය පිළිබඳව යම් අතීත පංචස්කන්ධය පිළිබඳවත් යම් ප්‍රාර්ථනාවක් යම් ආසාවක් නැහැ ඒ වගේම අනාගත පංචස්කන්ධය පිළිබඳවත් ප්‍රාර්ථනාවක් නැහැ අතීතය පිළිබඳව විශේෂ ආසාවලුත් නැහැ අනාගත පංචස්කන්ධය පිළිබඳවත් ආසාවක් නැහැ ඊළඟට ඒ වගේම මැද කියලා කියන්නේ මෙතන වර්තමානයේ වර්තමාන පංචස්කන්ධය පිළිබඳවත් ඒ විදිහට අල්මක් නැහැ අන්න ඒ බඳු වූ තමන්ගේ කියලා කිසිවක් අයිති නැති කිසිවක් අල්ලා ගන්නේ නැති තැනැත්තාට මම බවුණකේ කියමි හිරහතන් වහන්සේලා පිළිබඳව දැක්වෙන ඒ ධම්මපද ගාථා කොට ධම්මපද බ්‍රාහ්මණ වර්ගයේ එක දැක්වෙන්නේ ඉතින් දැන් මෙතන මේ අපි ඉස්සෙල්ලා මේ කථාන්තරය ගැන ටිකක් සලකලා බලනකොට අර අපි මුලින් සඳහන් කළ ආකාරයට ගිහි ගෙදරක් තුල මෙක්කම්ම සංකල්පය මතුවීම තුලින් ඇතිවෙච්ච පරිවර්තනයයි පෙන්වුම් කරන්නේ ඒකෙනුත් හුඟක් ආදර්ශ පාඩම් ඉගෙන ගන්න පුළුවන් මේ කාලේ ගිහි පින්වතුන්ටත් ධර්මයට ලැබුණාට පස්සේ ගිහි පින්වතුන්ට තියෙන නානාවිධ ගැටලු ගෙදර දොරවල් වල ඒවාට හොඳ ආදර්ශ මේ කථාන්තරේ සඳහන් වෙනවා වෙන එකක් තබා එදිනදා ජීවිතය ගැන කල්පනා කරලා බැලුවත් අඹු සැමියන් වශයෙන් මේ දිසා උපාසු උතුමාධ්‍යම දින්නාවත් අතර තිබුණු ඒ සුහද සම්බන්ධතාවක් අපට ආදර්ශවත් කියලා කියන්න පුළුවන් ගෙයින් පිටත ගිය තමන්ගේ ස්වාමි පුරුෂයායනත් එක් කවුලුවෙන් බලාගෙන සිටිනවා ඊළඟට ඒ වගේම ස්වාමි පුරුෂයායනවත් එක්කම සිංහාවකින් සංග්‍රහ කරනවා ඒ ස්වාමි පුරුෂයා අනුරුදු මොළොක් ගුණ ඇති කෙනෙක් තමන් ආහාර ගන්නකොට භාර්යාවට කතා කරලා එකට ආහාර ගන්නවා ඒ වගේ සුහද ලෙන්ගතු ජීවිතයක් ගෙවපු දෙන්නෙක් නමුත් අර ධර්මය තුළින් වෙච්ච පරිවර්තනය ක්ෂණික පරිවර්තනයක් වගේ විසාක උපාසකතුමා අර විදිහට තීරණය කළා දැන් ඉතින් මගේ බණ භාවනාවලට මට නිදහස ඕන මේ සියලු සම්පත් විචාරණය භාර්යාවට පවරන්න ඕන කියලා නමුත් ඒකම ඇති වුණු සංවේගය ඒ ධම්ම දින්නා මහා ඒ අතීත කතාන්තර වශයෙන් දැක්වෙන්නේ කොහොම පාරමී පිරුණු මේ බුද්ධ ශාසනයේ ඒ විදිහ තනතුරක් බලාපොරොත්තු ආපු මහා පින්වන්ත තැනැත්තියක් ඒක නිසා අර ස්වාමි පුරුෂයාර වචනයක් කියනවත් එක්කම ඒ සම්පත් බලාපොරොත්තු වෙනවට ඒවා කෙළපිටක් හැටියට සලඟලා මට මොකටද ඔබ තුමා දාන කෙළපිට කියලා අතෑරලා අර විදිහට ස්වාමි පුරුෂයාටත් කලින් ඇත්ත වශයෙන් ඒ දිගටම තියෙන විසාක උපාසකතුමා ඒ විදිහට උපාසක තත්වයෙන් හිටියා නමුත් අර භාර්යාව අර විදිහට ධම්ම දින්නා තෙරණිය හැටියට මේ ශාසනයේ බොහොම ප්‍රසිද්ධියටපත් වුණා. මොන එතකොට ඒ ධර්ම කතා කථාන්තරය ආසින් අපට යම් යම් පාඩම් මේක තුනත් ඉගෙන ගන්න පුළුවන්. මේ ධර්මය එහෙම නැත්නම් මේ නිර්වාණ ගාමී ධර්මය කෙනෙකුගේ සිත් තුළට ඇති වුණාම ඒ පරිවර්තනය බොහෝ දිනාට තේරුම් ගන්න අමාරුයි. විශේෂයෙන්ම ගිහි ජීවිතයේ අනෙකුත් බන්ධන වලට එකතු වෙලා යන අයට මේ චිත්ත සන්තානයක ඇති වෙන පරිවර්තනයේ තේරුම් ගන්න බැරුව නොයෙකුත් විදිහේ අමනාපකම් නොමනාපකම් ඇති වෙනවා. නමුත් කල්පනා කරන්න ඕන අපි කවුරුත් මේ සංසාරයේ අර මේ ලෝක අම්බලමේ తాවකාලිකව හමුගෙන ඉන්න අය යම් යම් සම්බන්ධතාවන් නිසා අතීත සම්බන්ධතාවන් නිසා නමුත් තනි තනිවම යා යුතු ගමන තමයි මේ නිවන් ගමන සංසාර ගමන සංසාරයේ නිතර වීමේ ගමන. එතකොට ඒ වට සුදුසුකම් නැතිව ඉදිරිපත් වෙන අය සුහදව ඊට උපකාර කිරීම වගේ දෙයක් තමයි අර විසාක උපාසකතුමා කළේ තමන්ගේ භාර්යාව ගිහිල්ලා බාර දුන්නා මෙහෙණවරට. ඉතින් ඊළඟට අපි මේ ගැඹුරු ධර්ම කාරණා විග්‍රහ කරන්නත් බලමු. දැන් මෙතන කියාපු පංචස්කන්ධය පිළිබඳව කතාව ප්‍රතිකුත් මේ පින්වතුන් මේ පංචස්කන්ධය කියන වචනේ අහලා තියෙනවා. ඒ පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ බවත් බොහෝ දෙනා දන්නවා. මේ ස්කන්ධ කියලා කියන්නේ ගොඩවල් පහක්. එතකොට ඉතින් මේ ගොඩවල් හැටියට දක්වන්නේ සමහර තැන්වල මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. මේ ගොඩවල් බෙදිලා යනවා අතීත අනාගත වර්තමාන වශයෙන්. ඒ වගේම මේ ගොඩවල් ආධ්‍යාත්මික වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් දකින්න ලැබෙනවා. ආධ්‍යාත්මික කියන්නේ තමා පිළිබඳව රූප ගොඩයි, අනුන් පිළිබඳව රූප ගොඩයි. අපි එහෙම ගනිමු. ඊළඟට ඒ වගේම රළු රූප වෙන්න පුළුවන්, සියුම් රූප වෙන්න පුළුවන්, උසස් මට්ටමේ රූප වෙන්න පුළුවන්, පහත් මට්ටමේ රූප වෙන්න පුළුවන්, ළඟ තිබෙන රූප වෙන්න පුළුවන්, ඈත තිබෙන රූප වෙන්න පුළුවන්. ওই විදිහට ඒ විවිධාකාර රූප සියල්ලම මේ රූපස්කන්ධයට එකතු වෙනවා. එතකොට මේවා පිළිබඳව තණ්හාවෙන් අල්ලා ගැනීම නිසා තමයි ඒවට උපාදානස්කන්ධ කියලා කියන්නේ, පංච උපාදානස්කන්ධ. ඉතින් කෙනෙකුට දැන් අතීත පංචස්කන්ධ ගැන කොහොමද සිහිපත් වෙන්නේ? අන්න මෙහෙම හිත වෙනවා සමහර විට කෙනෙකුට. අතීතේ මම මේ විදිහේ රූපයක් ඇතිව හිටියා. අපි හිතමු ඔන්න වයස්ගත කෙනෙක් තමන්ගේ තරුණ කාලය ගැන හිතලා මම මේ විදිහට ලස්සන කෙනෙක් වෙ හිටියා. අනේ දැන් මෙහෙම වෙලා තියෙනව නේද? කියලා අර අතීත රූපය ගැන ඇල්මක් ඇති කරගන්නවා. ඒකට කියනවා නන්දි කියලා. නන්දි, රාග, ඡන්ද ආදී පද මේ තණ්හාවටම පර්යාය හැටියට, තණ්හාවටම සමාන වචන හැටියට දක්වනවා. අතීතය ගැන හිතලා පසුතැවෙන්නේ, එහෙම නැත්නම් ඒ ගැන ආසාවක් ඇති කරගෙන අපි දැන් මේ ඒ தත්ත්වයේ නැහැ කියලා දුක් වෙනවා. ඊළඟට අනිත් පැත්ත තමයි අනාගතය පිළිබඳව. අනාගතත් ප්‍රාර්ථනා ඇති කරගන්න මම මේ වගේ හොඳ රූප සම්පන්න කෙනෙක්, හොඳ ලස්සන කෙනෙක්, හොඳ ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන කියලා අනාගතය පිළිබඳවත් ඒ විදිහට හිතුම් පැතුම් වල යෙදිලා ඉන්නවා. ඔන්නෝක තමයි අර කලිනුත් පසුවක් කියලා කිව්වේ. කලින් අතීත පංචස්කන්ධයත් අනාගත පංචස්කන්ධයත් පිළිබඳව. වර්තමාන පංචස්කන්ධය තමයි දැන් මේ තියෙන රූපය පිළිබඳව ආත්ම වශයෙන් ඒක අල්ලා ගන්නවා. මේ රූපය තමයි මම කියලා කියන්නේ, මගේ ආත්මය මේකයි. ඒ කොයි කොයි ආකාරයෙන් නමුත් ඒ සත්කාය දිට්ඨි කියලා දක්වන හැටියට රූපය තුල ආත්මයක් තියෙනවා, ආත්මය තුල රූපයක් තියෙනවා, රූපය ආත්මය සහිතයි. ඔය විදිහට ආත්ම විදියට තමා හැටියට සලකනවා මේ රූපය. ඉතින් වර්තමානයේ පිළිබඳව ඕකයි. ඉතින් මෙතන කියන හැටියට ඒ සංකල්පනාවන් වලින් මිදුණයි කියන එකයි. යම් කෙනෙකුට කලින් තිබුණු පංච උපාදානස්කන්ධය පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව ඇල්මකුත් නැහැ. අනාගත පංචස්කන්ධයක් පිළිබඳව ප්‍රාර්ථනාත් නැහැ. වර්තමාන පංචස්කන්ධය පිළිබඳව තිබෙන ඇල්මක් ආසාවත් අතහැරලා. ඒක නිසාම අකිංචනං කියන වචනය කියන්නේ කිසිවක් අයිති නැති කියන එක. අපි සාමාන්‍යයෙන් කිසිවක් අයිති නැති කියලා කියනකොට ඔය ධන සම්පත් ආදී ගැන හිතන්නේ. ධර්මයේ ඊට වඩා ගැඹුරින් දක්වනවා කිංචන කියලා කියන්නේ කිසිවක් කියන එක වචනය තෝරලා තියෙන්නේ ලෝභ දෝෂ මෝහ හැටියට. ලෝභය, ද්වේෂය, මෝහය කිංචන හැටියට දක්වනවා. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය නැති තැන අකිංචන. ඒකට හේතුව මොකද? අපිට යම්කිසි දෙයක් වෙන්නේ එක්කෝ අපි ඒකට කැමති, එක්කෝ ඒකට අපි විරුද්ධයි. එහෙම නැත්නම් අපි ඒක තුල මුලා වෙලා ඒක ගැන කුතුහලයක්, කුහුලක් කියන මොකද්ද මේ කියලා. ඔන්න ඔය විදිහට ලෝභ, ද්වේෂ, මෝහ තුලින් තමයි අපිට මේ ලෝකයේ තිබෙන දේවල් වෙන්නේ. ඉතින් ඒකයි කිංචන කියලා ගැඹුරින් ගත්තොත් කිසිවක් කියලා කිව්වේ අන්න අර ලෝභ, දෝෂ, මෝහ තුන. එතකොට මේ කියන්නේ රහතන් වහන්සේට ඒවල් මිදිච්ච නිසා අකිංචන, කිසිවක් අයිති නැහැ. ඒ වගේම අනාදාන. ආදාන කියලා කියන්නේ අල්ලා ගන්නා ස්වභාවය. අනාදානම් කියන්නේ මේ කිසිවක් අල්ලා ගන්නෙත් නැහැ. ඔන්න ඔය විදිහ විමුක්ත ස්වභාවය, විමුක්ත හිතේ තත්වයයි මේ ගාථාවෙන් ප්‍රකාශ කරන්නේ. දැන් ඇත්ත වශයෙන්ම මේ මෙතන අපි විශේෂ අවධානය යොමු කරන්න ඕන මෙතන මේ මැද ගැන කියාපු ටික. මොකද දැන් විදර්ශනාවේදී විදර්ශනාවඥ යෝගීන් එහෙම දන්නවා අතීත සංස්කාර. අතීත සංස්කාර අතීත කියලා කියන්නේ ඉක්ම ගියා කියන එකයි. ඉක්ම ගිය බව තේරුම් ගැනීම පහසුයි. ටික වෙලාවක් සමහර විට අතීත දේවල් ගැන හිත හිතා ඉන්නවා. නමුත් තේරෙනවා ඒක දැන් නැහැ කියලා. අනාගත සංකල්පනාවන් ආවත් සමහර විට තේරෙන්න පුළුවන් අනාගත කියලා කියන්නේ තාම ආවේ නැහැ කියන එක. ආවේ නැති දේවල්. නමුත් වර්තමානය තමයි ගැඹුරුම තැන. අල්ලගන්න අමාරු තැන වර්තමානය. ඉතින් ඒකට අපි දැන් ඇතැම් විට මේක දැන් ඔය භාවනාව කරන පින්නතුන් දන්නවා ආනාපාන සති භාවනාවට අපි ආරෝපණය කරලා ගත්තොත් මේක ආනාපාන සති භාවනාව කරන ඇතැම් පින්නතුන් ආරම්භයේදී ආශ්වාසය එන හැටි ඒ කියන්නේ පලාපොරොත්තුෙන් සිත යවනවා. එහෙම නැත්නම් ප්‍රශ්වාසය ගියාට පස්සේ ඒ ප්‍රශ්වාසය ඔස්සේ හිත දදවනවා. නමුත් ඒ ආචාර්යවරුන් අපට කියලා තියෙන්නේ අතීතයටත් හිත නොයවා අනාගතයටත් හිත නොයවා. ආශ්වාස ප්‍රශ්වාස ගැටෙන මේ න්‍යාය හෝ උඩුතල වැනි ඒ ප්‍රදේශයේ හිත රඳවා ගන්නයි කියලා. පරිමුඛං සතිං උපට්ඨපෙත්ව ආදී වශයෙන් ඔය පිළේ පවා ඒ සූත්‍රවල හිතන් සඳහන් වෙන්නේ ආනාපානයට ඉඳගත්තාම ඒ විදිහට හුස්ම එන හැටි ඈත කොහේ ඉඳලා එනවාද කියලා වරන්නත් නරකයි. ඒවා ගියාට පස්සේ ඒකට හිත දුවවන්නත් නරකයි. මොකද ලෝකයා තුළ සාමාන්‍ය ස්වභාවය තියෙන්නේ අතීතය ගැන හිත හිත ගණගාටු වෙනවා. අතීතය ගැන හිත දුවනවා. අනාගතයට ප්‍රාර්ථනා කරනවා. ඒක තුළින් වෙන්නේ වර්තමානයේ අතහැරෙනවා. ඒකට බුදු පියාණන් වහන්සේ අපිට නිතරම මතක් කරලා දෙන්නේ වර්තමානයේ. වර්තමානය තුළින් තමයි අපිට මේ සත්‍යයට යන්න වෙන්නේ. ඒක නිසා වර්තමානයේ හිත රඳවා ගන්න ඕන. ඉතින් අපි අර කමඨහන ගැන කිව්වොත් ආනාපාන සතිය පිළිබඳව අතීත ආචාර්යවරු උපමා දෙකක් දක්වනවා. ඒකෙන් කියාපු කාරණේ පැහැදිලි කිරීමට යම් කිසි කෙනෙක් අපි හිතමු දැන් කාලේ ලීරණ ක්‍රම කොහොම වුණත් ඔය කඳන් ඊරණ තැනක මැස්සක් උඩ කඳන් ඊරණක මිනිසෙන් දෙන්නෙක් අධ්‍යාත්මිකයෙන් කඳන් ඊරණකොට පළමුවෙනි වරට ඒ දිහා බලාගෙන ඉන්න කෙනා සමහර විට ඒ මනුෂ්‍යෙන් දෙදෙනා දිහාවට එහෙම නැත්නම් අර කියතේ කොන් දෙක දිහාවට හිත යොමු කරනවා ඇස් යොමු කරනවා. ඒ වෙනුවට නියමාකාරයේ කරන්න තියෙන්නේ කඳ ඉරෙන තැන හරියට කියද්දත් එතන වදින තැනටයි හිත යොමු කරන්න ඕනේ. ඈතටම ඈත නොයවා. අන්න ඒ වගේ ආනාපානයත් අර කියාවු නැහැ අග උඩුතල සමීපෙහි රඳවාගත යුතු බව ඒ ආනාපාන සතිය පිළිබඳව කියනකොට කියනවා. තවත් උපමාවක් දෙනවා ඒ උංචිල්ලාවක් පදිනකොට චිලාවක අපි හිතමු රුකුල් ගන්නවා කියලා. ඉතින් අර ඒ මැද ඉන්න කෙනා බොහෝ විට ඇස් යොමු කරනවා අර ඒ අතට මේ අතට. නමුත් ඇත්ත වශයෙන් කරන්න තියෙන්නේ ඇස් දෙක ඒ අතට මේ අතට යොමු කරන්නේ නැතුව මැද රඳවා ගන්න. රුකුල එහෙම ඒ කුංචිලාව පදින අතරේ එතෙන් අමුතුවෙන් මේක කොන් දෙක බලන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ නමුත් හිත පෙළඹෙන්නේ අර කොන් දෙක පැත්තට යවන්නයි ඇස. ඒ වගේ ආනාපාන සතියෙත් මැද රඳවගත්තු අවස්ථාවේ තමයි ආනාපාන නිමිත්ත කියලා කියන අර ස්පර්ශ ස්ථානය තමන්ට අහුවෙන්නේ. එතන ඉඳලයි විදර්ශනාවෙත් ප්‍රගතිය තියෙන්නේ. එතන ඉඳලයි ඔය ධාතු වශයෙන් හෝ තවත් ඔය හුස්ම රැල්ලේ ඇති හුස්ම රැල්ල තුළ සියුම් මන්දමින් තිබෙන ඒ රාශි ස්වභාවය විදර්ශනාවට නගලා විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න එතනත් මේ මැද පිළිබඳ කතාව අපි තේරුම් ගන්න පුළුවන් කමඨහනක් ආශ්‍රයෙනුත්. ඒ නැතත් දැන් මෙතන මේ බුදු පියාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ ඇත්ත වශයෙන්ම ඒක සම්බන්ධ කරලා ගත්තොත් අර ධර්ම සාකච්ඡාවට විසාක උපාසකතුමා ඇසූ ප්‍රශ්නයේ තිබෙනවා යම්කිසි අඩුවක්. ඒ ප්‍රශ්නේ අපිට කෙටියෙන් හෝ මෙතන දක්වන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ධර්ම සංවාදය සම්පූර්ණයෙන් දක්වන්න නම් වෙලාව මදි. අර යම් අවස්ථාවක ධම්ම දින්නාතරණිය කිව්වා නම් ඔබ මේ ප්‍රශ්නයේ සීමාව ඉක්මවුවා කියලා අන්න ඒ ප්‍රශ්නය අපි දැන් එළියට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ විසාක උපාසකතුමා අහනවා මේ සැප වේදනාව මොන කොටිම මෙතන මාතෘකාව සුඛ දුක්ඛ අදුක්ඛමසුඛ කියලා පාළියෙන් තියෙන්නේ. ඒකේ අදහස සැප දුක් සහ නොදුක් නොසුව. සැප වේදනාවයි දුක් වේදනාවයි කොන් දෙකේ තියෙන්නේ. මැදින් තියෙන්නේ නොදුක් නොසුව වේදනාව. නොදුක් නොසුව කියලා කියන්නේ මධ්‍යස්ථ වේදනාව. ඒකෝර අපි ටිකකට හිතමු අර සීසෝක වගේ මේ ලෝකයා සැප දුක් අතර සීසෝ පැදීමක් කරන්නේ. දුක එනකොට ඒ දුක දුකෙන් මිදීමට ලෝකයා සැපපතනවා. ඊළඟට ඒ සැපත් ස්ථිර නැහැ. ඉතින් ඒක පිළිබඳවත් අර ධම්මදින්නාතරණිය ප්‍රකාශ කළා මේ සුඛ වේදනාව යට තියෙන්නේ රාගයයි. රාගානුසය තියෙනවා. දුක්ඛ වේදනාව යට තියෙනවා පටිඝානුසය, ද්වේෂය. ඊළඟට මධ්‍යස්ත කියලා මධ්‍යස්ත වශයෙන් තියෙන අදුක්ඛම සුඛ කියන වේදනාව යට තියෙන අවිද්‍යාව නොදැන්න. මේ මොකද මධ්‍යස්ත தත්ත්වය සාමාන්‍ය හිතට වැටහෙන්නේ නැහැ. භාවනාමය සිතට තමයි මධ්‍යස්ත වේදනාව පව වැටෙන්නේ. ලෝකයා ඉන්නේ අර දෙක අතරේ. සැපයි දුකයි සැපයි දුකයි. දුක සැප නිති පෙරලියේ විල පෙරලි පෙරලි ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට බැඳගෙන තැකීමක් නැහැ සාමාන්‍ය ලෝකයට. ඒ තරම් සතියක් සමාධියක් අවබෝධයක් නැති නිසා. දැන් මෙතන එතකොට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තියෙනවා. ඔය ප්‍රශ්නෝත්තර ඒ අතර ඊළඟට කියවෙනවා මෙහෙම එකක්. සැප වේදනාවේට පළු අනිත් පළුව හැටියට තියෙන දුක් වේදනාවයි. සැප වේදනාවෙන් මිදෙන්න කෙනෙක් යන්නේ දුක් වේදනාවට. දුක් වේදනාවෙන් මිදෙන්න යන්නේ සැප වේදනාවට. දුක් වේදනාව පවතින තාක් දුකයි, වෙනස් වෙනකොට සැපයි. සැප වේදනාව පවතින තුරු සැපයි, වෙනස් වෙනකොට දුකයි. ඉතින් ওই දෙයෙන් පේන්නේ ඒ සැප දුක් දෙකම දුක් බවයි. ඊළඟට ඔන්න ඒක තේරුම් ගත්ත අතීත ඒ ධානලාභීන් එහෙම අතීත ඍෂිවරුන් පවා ධ්‍යාන ශක්තියෙන් දියුණු කරගෙන ක්‍රමක්‍රමයෙන් අර අදුක්ඛ මසුඛ කියලා කියන මධ්‍යස්ත අර ඒකට තමයි උපේක්ෂාව කියලා සාමාන්‍ය ලෝකයා කියන්නේ. උපේක්ෂාව කියන ආකල්පය තියෙන්නේ අන්න අර නොදුක් නොසුව තත්ත්වය. නොදුක් නොසුව කියන මේ මැද තියෙන සීසෝවේ මැදට ලං වෙලා එතන හිටියා. නමුත් ඊළඟට මෙතන දක්වන්නේ කොහොමද මේ ධම්මදින්නා තෙරණිය කියනවා අන්න සැප වේදනාවේ අනිත් පළුව දුක් වේදනාවයි, දුක් වේදනාවේ අනිත් පළුව සැප වේදනාවයි. ඒ දෙක අතර නිරන්තර සම්බන්ධයක් තියෙන්නේ, අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන්නේ. නමුත් ඊළඟට නොදුක් නොසුව වේදනාවට යටින් තියෙන්නේ අවිද්‍යාව කියලා කියන නොදැන්මයි, තේරුම් නොගැනීම. ඒක තේරුම් ගත්තු අවස්ථාවේ ඒ නොදුක් නොසුව වේදනාව සැප බවට හැරෙනවා. මුලාව තියෙන තාක් නොදුක් නොසුව වේදනාවේ ශාන්ත ප්‍රණීත ස්වභාවය තේරෙන්නේ නැහැ. අවබෝධය ආතන නොදුක් නොසුව වේදනාව අර ලෞකික සැප ගොරෝසු ගොරහැඩි සැප දුක් වලට වඩා ඉතාමත්ම වටින අත්දැකීමක් බව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ධානාදී ලාභීන් එහෙම සිව්වෙනි ධානාදී වෙනකොට ඔන්න අදුක්ඛම සුඛ තත්වයට එනවා. ඒක පිරිසුදු වෙන අවස්ථාව. නමුත් ඔන්න ඊළඟට විදර්ශනා පැත්තට හැරෙනකොට ඊළඟට කියනවා අර නොදුක් නොසුව වේදනාව යට තියෙන්නේ අවිද්‍යාවයි, නොදැන්මයි. ඒ අවිද්‍යාව ඉවත් කළ තැන විද්‍යාවයි. අවිද්‍යාව ඉවත් කළ තැන ඊළඟට විද්‍යාව පහළ වෙනවා. අවබෝධයේ ඒ විද්‍යාව තුළින් තමයි විමුක්තිය එන්නේ. විමුක්තිය නිසා නිවීම නිබ්බාණය එනවා, නිවන එනවා. අන්න ඒ ටික ධම්මදින්නා තෙරණිය ප්‍රකාශ කළ අවස්ථාවේදී තමයි මිසාක උපාසකතුමා අහන්නේ නිවන ළඟට මොකද්ද තියෙන්නේ කියලා. එතකොට නොදුක් නොසුව වේදනාවට යටින් තියෙනවා අවිද්‍යාව. අවිද්‍යාව ඉවත් කරනකොට විද්‍යාමතු වෙනවා. විද්‍යාව නිසා විමුක්තිය ඇති වෙනවා. විමුක්තිය නිසා නිවන ලැබෙනවා. නිවන නිසා මොකද්ද ලැබෙන්නේ කියන එක ඒ ප්‍රශ්නයයි ඇහුවේ. එතකොට තමයි ධම්මදින්නා කිව්වේ උපාසකතුමනි ඔබ මේ සීමාව ඉක්මවල ප්‍රශ්න කරා කියලා. දැන් එතකොට මෙන්න මේ කාරණේ අපි තේරුම් ගන්න උත්සාහ කරොත් බුදු පියාණන් වහන්සේ පෙන්නවා අර කියාපු අතීත සංස්කාර පිළිබඳව පමණක් නෙවෙයි, අනාගත සංස්කාර පිළිබඳව පමණක් නෙවෙයි, වර්තමාන සංස්කාර පිළිබඳවත් තියෙන ඇල්ම අතහැරිය යුතු බව. ඒක කෙරෙන්නේ විදර්ශනාවේ. විදර්ශනාව කියලා කියන ඒ අර හොඳ සමාධිමත් සිතින් මෙනෙහි කිරීම, සියුම් සියුම් මෙනෙහි කරන්න කරන්න තේරෙනවා මේ පැවැත්ම කියන එක. පැවැත්ම කියන එක නිරන්තරයෙන්ම ගෙවි ගෙවි යන, විඳි විඳි යන දෙයක් කියලා. දැන් පැවැත්ම කියන්නේ ප්‍රවර්තනය, පෙරලීම. ඇත්ත වශයෙන්ම වර්තමානය කියලා අපි කියන්නේ, වර්තමානය කියලා තියෙනවා කියලා හිතන දේ නිරන්තරයෙන්ම පෙරලි පෙරලි යන එක. ගලන ගඟක් වගේ. එතකොට මෙතන ස්ථාවර තැනක් නැහැ. ස්ථාවරයක් ගන්න බෑ මෙතන. අන්නේ ස්ථාවරයක් ගන්න ස්වභාවයයි ලෝකයා තුල තිබෙන්නේ. මොකද්ද ස්ථාවරය? ඒක තමයි වෙමි කියන එක. අනිත් මොනව නැති වුණත් තමයි ඉන්නවා කියලා හිතාගෙන වෙමි කියලා අදහස තියෙනවා. ඒ ටික තමයි ওই ධර්මයේ ධර්ම ඒ භාෂාවෙන් කියනවනම් අස්මිමාන කියලා කියන්නේ. ඉතින් අර අනාගාමි තත්වයේදී අර අස්මිමානයේ සියුම් ඒ ක්ලේශ ස්වභාවය විසාක උපාසකතුමාට වැටහුණේ නැහැ. ඒක නිසා තමයි නිවනට එහා මොකද්ද තියෙන්නේ කියලා ඇහුවේ. නමුත් බුදු පියාණන් වහන්සේ දැන් මෙතන මේ පෙන්වුම් කරනවා ඒ අස්මිමානය. දෙමි කියලා කියන ඒකත් මානයක් පමණයි, මැනීමක් පමණයි. එහෙම වෙන්නේ අර වර්තමානයේ සියුම්ව වෙනස් වීගෙන යන, ඉතාමත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සංස්කාර වල ඒ වෙනස් වීම නොපෙනීම නිසා ගලන ගඟක කොටසක් වගේ හරියට වර්තමානය. එතකොට ඒ අවබෝධය එන්න නම් ඒක ප්‍රඥාවෙන් දකින්න ඕන, විදර්ශනාවෙන් දකින්න ඕන. ඒකට උපකාර වෙන්නේ සතිය සමාධිය. අන්න ඒ අවස්ථාවේදී තමයි තේරෙනවා. ඒ කියන්නේ සියුම්ම මෙනෙහි කරනකොට සංස්කාරයන් නාම රූප සංස්කාරයන් මෙනෙහි කරනකොට මේ වර්තමානයේ කියලා ගත්තු එක පවා බොහොම වේගයෙන් මේක හරියට කඩුහරඹයක් වගේ ඇත්ත වශයෙන් මුළු ජීවිත පැවැත්ම අපිට කියන්න පුළුවන් කඩුහරඹයක් කියලා උපමාවක් වශයෙන් කියනවා නම් අපි ජීවත් වෙනවා කියලා කියන එක හැම පිටින්ම නිරන්තරවම මායාව එක කරන සටනක්. ටිකකට අපි උපමාවට ගනිමු කඩුව විතරක් අරගෙන තව කඩුව අරගත්තු දෙන්නෙක් අතර සටනක් තියෙනවා. ඔය සටනේදී පහර දෙන්නෙත් ආරක්ෂා වෙන්නෙත් කඩුවෙන්. පහර දෙන්නෙත් ආරක්ෂා වෙන්නෙත් කඩුවෙන්. එතකොට ඔය කොයිතරම් ශීඝ්‍රවද මේ කඩු සටන යන්නේ? කඩු හරඹේ යන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ජීවිතය කියන එක. ආශ්වාස ප්‍රශ්වාස දිහා බැලුවත් අපි මේ ජීවිතය පවත්වා ගැනීමට ගන්න උත්සාහය දිහා බැලුවත් මායාවත් එක කරන කඩු හරඹයක් අපි මායාව දෙන බැට එක පැත්තකින් කාගෙන මායාවට ගහනවා. මායාව පරද්දන්න උත්සාහ කරනවා. මේ හැම හුස්මක් තුළම තියෙන එකයි හැම ජීවිත ප්‍රයත්නයක් තුළම ඒක තියෙන එකයි. එතකොට ඒ කඩු හරඹය දිනන්න වගේ පෙනෙන අවස්ථාවල තමයි අපිට තරුණ මදි ඇති වෙන්නේ. අපි දිනුවා කියලා හිතන ශරීරය වැඩෙනවා. බලාගෙන ඉඳිද්දි ශරීරය වැඩෙනවා. දැන් ඉතින් මම මරණය කියන එක පලාතකවත් නැහැ කියලා අන්න කඩු හරඹයෙන් දිනනවා වගේ පේන තැන. නමුත් අර මැදිවිය පන්නකොට ලෙඩ රෝග එනකොට අන්න එතකොට තමයි කඩු හරඹේ නොහැකි බව නාකි බව තේරෙන්නේ, බැරි බව තේරෙන්නේ. ඔන්න එතකොට ඒක අපි මේ කාලයේ වචන වලින් කියනවා නම් අපි තරුණ වයසේදී වෙන්නේ මොකක්ද? අර මැරෙන සෛල වලට වැඩිය වේගයෙන් අලුත් සෛල උපදිනවා ශරීරේ. එහෙම කියනවා සමහර අය වෛද්‍ය විද්‍යාවේ. නමුත් වයස්ගත වෙන්න වයස්ගත වෙන්න අන්න අර මාර්යා දිනන අවස්ථාවේ ඒ සෛල නැවත හැදෙන සෛල අඩු ප්‍රමාණය නිසා කය ගෙවි යනවා. ඉතින් කොටින්ම කියතොත් මෙතන තියෙන්නේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය. මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් ශරීරයේ ක්‍රියාකාරීත්වයන් තුළ කොටින්ම මේ සංස්කාරීය සකස් වුණු මේ ආහාර පාන වලින් සකස් වෙන ශරීරය තුළ නිරන්තරයෙන් පවතිනවා. නමුත් මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය සිතට අහු වෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඝන සංඥාවෙන් මේක එකක් කියලා ගන්නවා, මමයි කියලා ගන්නවා. මේ මමයි කියලා ගන්නවා. වෙන එකක් තියා මේකෙන් ගත්ත රූපය පවා මේක මමයි කියලා හිතා ගන්නවා. නොයි දි තත්ත්වයක් තියෙන්නේ. ඒ මුලාව නිසා තමයි මේකට මේවා පිළිබඳ ඇල්මක් තියෙන්නේ. මේ ඇල්ම නැති වෙන අවස්ථාව තමයි නිබ්බිදා කියලා කියන්නේ. නිර්වේදේ. සසර කලකීම ඇති වෙන්නේ අර කියාපු දර්ශනයෙන්. සම්ම අවස්ථාවක සතියෙන් සමාධියෙන් යුක්තව මෙලෙහි කිම හරි ආකාරය යොදනවා නම් ඒ සංස්කාරවලට එක කමඨණක් ආශ්‍රයෙන් ඔන්න පේන්න පටන් ගන්නවා මේවා ශීඝ්‍රයෙන් නැතිව නැති වෙන හැටි. ඒක තුලින් තමයි ක්‍රමක්‍රමයෙන් වැටෙන්නේ මෙතන වෙමි කියලාවත් ගන්න දෙයක් නැහැ. මැදක් කිසිවක් නැහැ. මැදක් කිසිවක් නැහැ. ඒකට අකින්චනම් කියලා කිව්වෙත් අන්නේ ඒවා පිළිබඳව නොඇල්ම සසර කලකිරීම ඇති වුණාම ලෝභ වශයෙන් ගන්න දෙයක් නැහැ. දේශ වශයෙන් ගන්න දෙයක් නැහැ. මුලා වෙන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ හැම පිටින්ම තනිකර සංස්කාර ගොඩක් කියලා අවබෝධ වෙනවා. සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම ගොඩක්. නිරන්තරයෙන්ම කරන සකස් කිරීම ගොඩක් මෙතන තියෙන්නේ. එතකොට ඒ සංස්කාරයෙන් ගොඩ තුල අනාත්ම ස්වභාවය දකිනවා. දැන් ත්‍රිලක්ෂණය කියලා අපි ගන්නෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට අනිත්‍යතාව ගැඹුරින් වැටෙන්න මේවා ගොඩ නැගීමට ගන්න සංස්කරණයට ගන්න දුක් ස්වභාවය සංඛාරය සංස්කරණයම තමයි දුක කියලා. සංඛාර පරමා දුඛා කියලා කියනවා. ලෝකයේ තියෙන ඊ타මාත්ම ගැඹුරුම සියුම්ම දුක තමයි මේ සංස්කාරයන්. ඒකමයි නිවන සංස්කාර සියලු සංස්කාරයන්ගේ සංසිඳීම හැටියට දක්වන්නේ. මේ සකස් කිරීම කෙරෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියලා කිව්වේ අර මමයේ මාගේ කියන හැඟීම. එතකොට මමයේ මාගේ කියන හැඟීම ඇති තා යම් යම් සංස්කාරයන් කෙරෙනවා, සකස් කිරීම කෙරෙනවා. ඒ හැම සකස් කිරීමක්ම ඊටාත්ම ශීඝ්‍රයෙන් විඳිලා යනවා. ඉතින් ඒකයි ඔය දැන් දර්ශනාවේදී අනිත්‍යතාව පළමුවෙන්ම යෝගාවචරයට ප්‍රකට වෙන්නේ ඇතිවීම නැතිවීම හැටියට. එනවා යනවා, එනවා යනවා. දැන් අර කියාපු ආනාපාන සති භාවනාවේදී ඒ නැහැ අද ස්පර්ශ ස්ථානිය අවසුණු අවස්ථාවේදී හොඳට මනසිකාරය යනවා නම් තේරෙනවා මේ හුස්ම රැලි ඊටාත්ම ශීඝ්‍රයෙන් බිඳි බිඳි යන හැටි ඇති වෙනවා, බිඳෙනවා. ඉතින් අන්තිමට තියෙන්නේ මේ මනසිකාරය තුලින් සියුම්ව ස්පර්ශය කිරීම පමණයි, අල්ලා ගැනීමක් නැහැ. ඒක ධර්මයේ සඳහන් වෙනවා පුස්ස පුස්ස වයන් පස්සං එවං තත්ථ විරජ්‍යති කියලා. පුස්ස පුස්ස කියලා කියන්නේ නැවත නැවතත් ස්පර්ශ කරනුයේ ගෙවි යාම දැකීමෙන්, ඒ අන්දමින් ඒ ගෙවි යාම දැකීමෙන්ම තමයි විරාගය ඇති වෙන්නේ, කලකිරීම ඇති වෙන්නේ. මේ හැම එකක්ම ගෙවි ගෙවි යනවා, දකින්නකොට අල්ලගන්න දෙයක් නැහැ. මෙතෙක් ඒ ඝන සංඥාවෙන් එකක් කියලා ගත්ත එක බිනි බිනි යනකොට අල්ලගන්න තැනක් නැහැ. ඒකයි මේ ඒ ස්පර්ශය. එතකොට මෙනෙහි කිරීම තුලින් කියන්නේ අන්න අර සාමාන්‍ය ලෝකයා තුල තියෙන්නේ පරාමර්ශණය කියලා දැඩිවල්ලා ගැනීම. ඒ වෙනුවට විදර්ශනාවේදී තියෙන්නේ සම්මර්ශණය. සම්මර්ශණය. අර ඒවා එන ඒ තැනම ඇති නැති වෙන හැටි බලනවා. පුස්ස කියලා කිව්වේ ඒකයි. ස්පර්ශය යන්තම් ස්පර්ශ කරනවත් එක මේක යනවා. අපි දැන් උපමාවට කිව්වොත් දැන් අර ඔය පොලිස් මුරපළවල් එහෙම තියෙනවනේ. පොලිස් මුරපළවල් වල කරන්නේ මොකක්ද? අර ඒ ඉන්න අය දිහා ඒවට හිත යොමු කරන්නේත් නැහැ, ඇස යොමු කරන්නේත් නැහැ. එතනමයි ඒ අය රැඳී ඉන්නේ. ඒ ගිහිච්ච අය ගැන ආයි බලන්නේත් නැහැ. නමුත් එන අය හොඳට පරීක්ෂා කරනවා මුරපොළේදී. හොඳට පරීක්ෂා කරනවා. උපරිම පරීක්ෂා වේදෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි විදර්ශනාවේදී කරන්නේ. අතීත සංස්කාර ඔසෙලවගෙන යන්නේත් නැහැ. අනාගත සංස්කාර පස්සේ එලවගෙන යන්නේත් නැහැ. ඒ වෙනුවට වර්තමාන සංස්කාර ඒ තැනම මෙනෙහි කරනවා සියුම් විදර්ශනාවෙන්. එතකොට තමයි ඒ වායි යථා තත්ත්වය ප්‍රකට වෙන්නේ. අර මොනෝහංගගෙන ආවත් අර මුරු පොළේදී අහුවෙනා වගේ හරියට විදර්ශනාව යනකොට ඔන්න තේරෙනවා මෙතෙක් කල් මේ මායя නේද මේ අපි මායяත් එක නේද මේ සෙල්ලම කලේ කියලා. ඉතින් එතකොට ඔන්න ඔකට අදාළ තවත් හොඳ කතාන්තරයක් එනවා. රාධ කියලා භික්ෂුන් වහන්සේ නමක් ඇසූ ප්‍රශ්න මාලාවකත් අර විසාක් උපාසකතුමා ඇසූ ප්‍රශ්නවල ස්වરૂපය ඒ විදියා ස්වરૂපයක් දකින්න ලැබෙනවා. එක් අවස්ථාවක රාධ කියන හාමුදුරුවෝ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මාර්යා කියලා කියනවා. කාටද මේ මාර්යා කියලා කියන්නේ? එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ රූපයයි වේදනාවයි සංඥාවයි සංස්කාරයි විඥාණයයි මේවම තමයි මාර්යා කියලා. මොකද ඒකට හේතුව යමක් නිසා මැරීමක් මරණයක් කියනවනම් මරණීය කෙනෙක් කියලා මැරීමක් මැරෙන කෙනෙක් කියලා හැඟීම තියෙනවනම් ඒක තමයි මාර්යා. එතකොට රූපය තියෙන නිසා තමයි රූපය එකක් හැටියට ගත්ත තැන තමයි එතන මැරෙනවා රූපය මලා කියලා අදහසක් ඉන්නේ. වේදනාව පිළිබඳවත් එහෙමයි. ඉතින් එතකොට බුදු පියාණන් වහන්සේගේ නිර්වචනයට අනුව වෙන මාර්යෙක් නැහැ මෙතන. මේ තව මාර සංකල්ප තියෙන පුළුවන්. නමුත් මේ ප්‍රශ්නයට අදාළව බුදු පියාණන් වහන්සේ දැක්ුවා රාද රූපයම මාර්ය හැටියට බලන්න. මොකද රූපය තමයි මරන්නේ. රූපයයි මැරෙනවා කියලා කියන්නේ මිය ගියා කියලා කියන්නේ රූපය. වේදනාවත් ඒ වගේ, සංඥාවත් එහෙමයි, සංස්කාරත් එහෙමයි, විඥාණයත් එහෙමයි. එතකොට ඒ මාර සංකල්පය තුලින් අපිට හිතා ගන්න පුළුවන් අර කලින් කියපු කඩු හරඹේ වගේ මේ හැම එකක්ම නඩත්තු කර ගැනීමට, පවත්වා ගැනීමට ගන්න වෙහෙස. අර මායාවත් එක සටනක් වයි. රූපේ හැඩීට ආරක්ෂා කරගන්න අපි උත්සාහ කරනවා. ඒක මාර සංග්‍රාමයක්. අපි කැමැති සැප වේදනාවල් ඒ හැටියට පවත්ව ගන්න උත්සාහ කරනවා. ඒවත් මාර සංග්‍රාමයක්. මේ හැම එකක්ම ඇත්ත වශයෙන් බලනකොට අර ස්ථාවත්ම ශීඝ්‍රයෙන් යන රැලි ගොඩක් වගේ, එහෙම නැත්නම් ගලාගෙන ගඟක් යන වගේ මේවා කියලා යම් අවස්ථාවක තීරණ නම් අන්න එතකොට ඒ සම්‍යක් දර්ශනය නිසා දැන් අවසානයේ මේ සූත්‍රයේදී රාධාමුදුරන්ට බුදු පියාණන් වහන්සේ කියන්නේ යම් කෙනෙක් රූපය මායя හැටියට දකිනවනම්, වේදනාව මායя හැටියට දක්වනවනම්, සංඥාව මායя හැටියට දක්වනවනම්, සංස්කාර මායя හැටියට දකිනවනම්, විඥාණය මායя හැටියට දක්වනවනම් ඒක තමයි සම්‍යක් දර්ශනය. ඒක තමයි සම්‍යක් දර්ශනය මේ බුද්ධ වචනයයි. මොකද එහෙම කියන්නේ. ඒ ඊළඟට අහනවා රාධාමුදුරෝ මේ සම්‍යක් දර්ශනය මොකටද භාග්‍යතුන් වහන්සේ? සම්‍යක් දර්ශනය ඕනේ වෙන්නේ සසර කලකිරීමට. අන්න අර නිබ්බිදා කියන වචනේ එනවා. නිබ්බිදා කියලා කියන්නේ සසර කලකිරීම. සම්‍යක් දර්ශනය ඒක සම්‍යක් කියලා කියන්නේ කලකිරීමට උපකාර වෙන නිසා. දැන් මේ කාලේ නම් හොඳයි කියලා කියන්නේ වෙන දේවල් වලට. නමුත් බුදු පියාණන් වහන්සේ සංසාරයෙන් මිදීමට බලාපොරොත්තු වෙන අයට මේ දේශනා කරන ධර්මයේදී මෙතන ප්‍රකාශ කරනවා මේක සම්‍යක් දර්ශනය වෙන්නේ මොකද? ඒක කලකිරීමට උපකාර වෙන නිසා. රූපය මායя හැටියට දැකීම, වේදනාව මායя හැටියට දැකීම, සංඥා මායя හැටියට දැකීම, සංස්කාර මායя හැටියට දැකීම, විඥාණයම මායя හැටියට දැකීම තමන්ගේ සසර කලකිරීමට උපකාර වෙනවා. එතකොට මේ සම්‍යක් දර්ශනය මොකටද කියලා අහුවාම නිබ්බිදා වෙනවා. නිබ්බිදා මොකටද කියලා අහනවා. මොකටද සසර කලකිරීන්නේ? ඒකත් අහනවා මේ රාධාමතු. සසර කලකිරීම ඕනේ වෙන්නේ විරාගය නොයල්ම සඳහා. නොයල්ම නැතුව බෑ මේ සංසාරයෙන් මිදෙන්න. සංසාරයේ ඇල්ම ඇති කරගෙන සංසාරයෙන් දුකින් මිදෙන්න බෑ. සංසාර දුකෙන් මිදෙන්න ඕන කම කියනවා. නමුත් සසරටත් ඇල්ම තියෙනවා. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න බෑනේ. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ සසර කලකිරීම අවශ්‍යයි. එතකොට සසර දැන් අපි කියාගෙන ආපු හැටියට සම්‍යක් දර්ශනය ඕන වෙන්නේ සසර කලකිරීමට. සසර කලකිරීම ඕන වෙන්නේ විරාගය කියන නොයල්මට. විරාගය මොකටද ඕන වෙන්නේ? විරාගය ඕන වෙන්නේ විමුක්තියට, මිදීමට. මොකින්ද මිදෙන්නේ? මේ පංචස්කන්ධේ. මේ පංචස්කන්ධය ඉල්ලගෙන යාම තුලයි මේ සංසාරයේ දීර්ඝ කාලයක් දුක් විඳේ. මේක අතහරින්න ඕන. කොහොමද අතහරින්නේ? අල්ලවිසි කරනවද? නැහැ. මේක අල්ලගෙන ඉන්නේ හිතෙන්. උපාදාන කියලා කියන්නේ හිතෙන් මේ අල්ලා ගැනීම. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ පහම අපි මේ උපාදාන වශයෙන් අල්ලගන්නේ අපිට ඒවා තුල තියෙන තණ්හාව. අර නන්දි චන්ද රාග ආදී වශයෙන් කියන නොයෙකුත් වචන යොදන තණ්හාවට සමාන අර්ථ ඇති. ඒ කොයි වචනෙන් කිව්වත් අර ඒ තණ්හාව නිසා අල්ලා ගැනීමක් තියෙනවා. අල්ලා ගැනීම කරන්නේ හිතේ. එතකොට හිතෙනුයි මේ බන්ධනේ තියෙන්නේ. හිතෙනුයි මේ බැඳිලා ඉන්නේ. ඒක නිසා හිතෙන්ම තමයි මිදෙන්න වෙන්නේ. අන්න විමුක්තිය. එතකොට අර විරාගය. විරාගය කියන්නේ නොයල්ම. තවත් විදිහකට කියනකොට මෙතෙක් අර ලස්සනට පෙනුණු දේවල් ඒවායේ පාට ගිහිල්ලා, හේදිලා, සායම ගිහිල්ලා. අර හොඳට ලස්සනට තිබුණු රූපයේ සායම ගිහිල්ලා. විදර්ශනාව මතුවෙනකොට හොඳම ලස්සන රූපයක වුණත් ඒ සායම ගිහිල්ලා. අනිත් ඒවායි සායම ගිහිල්ලා. ඒවායි වටිනාකමක් නැහැ කියන අවබෝධයයි එන්නේ. එතකොට මේ විරාගය තුලින් අන්න විමුක්තිය. විමුක්තිය ඒ විමුක්තිය තමයි ඊළඟට විමුක්තිය තුලින් නිවීම. නිබ්බාණය. නමුත් අන්නතෙන් දිතර විසාක උපාසකතුමා ඇහුවා වගේ රාද හාමුදුරුවෝ තහනවා නිවන මොකටද කියලා. නිවන මොකටද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා රාද ඔන්න ප්‍රශ්න කිරීමේ සීමා ඉක්මවල ගියා. නිවනට එහා මොකක්වත් නැහැ. නිවන තමයි මේ මේ ශාසන බ්‍රහ්මචර්යාවේ කෙළවර. නිවනින් තමයි ඔක්කොම ඉවර වෙන්නේ. මොකද ඒකට හේතුව? මොකද එහෙම කිව්වේ? මේ අපි සාමාන්‍යයෙන් නිවන කියලා කියන්නේ දෙයක් කියලායි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ. අමුතු ලෝකයක් කියලායි සදාකාලික සුඛ ඇති අමෘත මහා නිර්වාණය සදා දැනසීම ලබනවා ආදී ලස්සන වචන තියෙනවා. මැරුණ අය ගිහිල්ලා කොතන හරි රැස් වෙන තැනක් කියලා. ඕක අයෝ සංකල්පයයි තියෙන්නේ. දැන් අපි මේ නිවීම කියන වචන ගැන ටිකක් හිතමු. දැන් අපි කිව්වා අර අකිංචනං කියන වචනේ ගැන කියනකොට රාග දෝෂ මෝහ කියලා තුන තමයි දේවල් කියලා කියන්නේ. ඒ දේවල් නිසා තමයි හැම දෙයක්ම අපට නිමිති වෙන්නේ. රාගය ඇතුව යම් යම් වටපිට බලනකොට අපිට වෙනදා නිමිති නොවුණු දේවල් නිමිති වෙන්න පුළුවන්. ද්වේෂය ඇතුව වටපිට බලනකොට අපිට වෙනදා නිමිති නොවුණු දේවල් වෙන්න පුළුවන්. ඇලෙන දේවල් කොතිකුත් කියනවා රාගය වතු වෙනකොට. ගැටෙන දේවල් කොතිකුත් මතු වෙනවද? ද්වේෂය ඇති වෙනකොට. මුලා වෙන්න, කුතුහලයෙන්, කුහුලෙන් පස්සේ දුවන්න දේවල් ඇති වෙන මොහය ඇති වෙනකොට. ඔන්න දැන් හිතාගන්න. එතකොට රාගය, ද්වේෂය, මොහය වලට කිංචන කියලා කිව්වේ මොකද කියලා? කිස්වක් කියලා කිව්වේ මොකද? ඒවා තුලින් තමයි අපි මේ ලෝකේ දැන් මේ කාල වෙන මේ පින්නතුන් දන්නවා. ඔය නොයිකුත් ඔය අරුමෝසම්, මෝසම්, මෝස්තර හිම ඔය තරුණ පක්ෂය අතර තියෙනවා. ඒවා හැමෝම ඒ පස්සේ දුවන ටික කාලයක්. ඔන්න ඊළඟ වෙන මෝස්තරයක් ආව හැටි අරව හේදිල යනවා. අරවයි සායම යනවා. අරවයි වටිනාකම යනවා. ඊළඟට ඒවා විකුණ ගන්නත් බැරි තත්යකට යන ඔය නොයිකුත් අරුමෝසම් දේවල්. අන්න ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් රාගයයි, ද්වේෂයයි, මෝහයයි තමයි ලෝකේ තියෙන දේවල්. අනිත් ඒවා ඒ දේවල් නිසා සංකේතවත් වෙන දේවල්. දැන් සංකේතය කියලා තියෙනවනේ. දැන් රාගයේ සංකේතයක්. අපි මේ ලස්සන දෙයක් කියලා වටිනා දෙයක් කියලා ගන්න කන්න ලෝභේ. වැඩි දෙනෙක්ව ලෝභ කරනවා නම් ඒක වැඩි මිලකට විකුණන බොහොම අනුම කතා කරන දෙයක් බවට පත් වෙනවා. මණික මොකද්ද? මණිකත් අන්තිමට බලනකොට අඟුරු කැටයක් වගේ දෙයක්. නමුත් ලෝකයා ඒක ලොකුට සලකනවා. රත්තරන් කියලා කියන්නේ මොකද්ද? යන්නයි විදි හැම දෙයකම වටිනාකම අපේ ලෝභයා තියෙනවා. ද්වේෂය පිළිබඳවත් එහෙමයි. අපේ ද්වේෂය මතුණු වෙලාවට ඕනම එකක් එක ගැටෙනවා. ඕනම දෙයක් එක ගැටෙනවා. අන්න එක දෙයක් වුණා. මොහයත් එහෙමයි. අපි නොදන්න දෙයක් තියෙනවා නම්, අමුතු දෙයක් තියෙනවා නම් අපේ ආශ්චර්යමත් දෙයක් කට ඇරගෙන ඒක දිහා බලනවා. ඇස් වලට පේන මදි නිසා. ඔන්න එතකොට ලෝභ දෝෂ මොහ. ඊළඟට ඒ ලෝභ දෝෂ මොහම තමයි මේ පින්නතුන් අහලා තියෙනවා. ගිනි හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ප්‍රධාන ගිනි තුනෝකයි. එතකොට ඒ ගිනි තුන නම් මේ අපි සංසාරයේ පැවැත්ම කියලා කියන්නේ. නිවීම කියලා කියන්නේ මේ නිබ්බාන කියලා කියන්නේ මොකද්ද? අන්න ඒ ගිනි නිවීම. ගින්න නිවුණාට පස්සේ තවත් මොකද්ද ඕන කරන්නේ? දුක කියලා කියන්නේ මේ ගින්දරයි. ගින්දරේ දැවි දැවි ඉඳලා මේ දුකයි දුකයි කියලා කියනවා. එතකොට මේ දුක නැති කිරීමටයි බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. බුදු පියාණන් වහන්සේට අතීතයේ හිටියේ බුද්ධ කාලයේ හිටි බමුණන් නොයෙකුත් විදිහේ චෝදනා කළා. මොකද බමුණන්ගේ බමුණන් දැඩිව ගත්තා අදහස තමයි මේ ආත්මයක් කියලා දෙයක් තියෙනවා. සදාකාලික පැවැත්මක් තිබෙනවා. බ්‍රහ්ම තත්ත්වයක් තියෙනවා. ওই විදිහට දැඩිව ඔය ආත්ම දෘෂ්ටිය ගත්තා අය. ඒ අය මේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනය දැක්කේ උච්ඡේදයක් හැටියට. මේ විනාශ කිරීලක් විනාශකාරීක හැටියට බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. බුදු පියාණන් වහන්සේ එතකොට කිව්වා මම නොකිව්ව දෙයටයි මේ අය චෝදනා කරන්නේ. මම එදත් කිව්වේ අදත් කියන්නේ දුකක් සහ දුකේ නිරෝධයක් පමණයි. දුක කියන්නේ සංසාර පැවැත්ම නම් අර පංච උපාදානස්කන්ධයම දුකක් කියලා කිව්වේ. මේ ස්කන්ධ පහම දුකක් නම් මේ ස්කන්ධ පහ අල්ලගෙන සිටීම දුකක් නම් මේ ස්කන්ධ පහ අතහැරිය අවස්ථාවේ අන්න සැප. ඒක තමයි නිවන. නිවන් සැපය කියලා කියන්නේ මෙලොවම ඉඳෙන නිවන් සැපය කියලා කියන්නේ. අර ගින්න උපමාව ගත්තොත් කියන්න වෙන්නේ අන්න ගින්න නිවුණු තැන. දැන් ගින්න නිවුණ ඒ කතාන්තරයෙන්ම තමයි අපි බොහෝ අවස්ථාවල මතක් කරලා දෙන්නත් ඇත්. ඔය උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම. ඒ වචනේ බොහෝ විට යොදනවා ඒ දර ආදියට. ගින්නක් පැතිරෙනකොට අල්ලගන්න අල්ලගන්න දේ දැවි දැවි යනවා. අපට ඒක තේරෙන්නේ නැහැ. අපේ ළඟ බොහොම ධනය තියෙන්න පුළුවන්. ඉතින් අපි ඔය සාප්පු සවාරියක් ගියාම අපේ ආසාවට අනුව අන්තිමට එනකොට ඒ එක සත්‍යයක්වත් නැහැ. මුදල් ඔක්කොම ඉවර වෙලා. අන්න අර ගින්නට අහු වුණා. අපේ ආසා ගින්නට අහු වෙලා අර ඔක්කොම ධනය පිලිස්සලා ගියා. ඒ වගේ තමයි මෙතනත් හිතන්න තියෙන්නේ. ලෝකයා තුල ලෝභ දෝෂ මෝහ මේක තුලින් මේ දැවි දැවි යන අපේ ශරීරය පමණක් නෝවේ අපේ මේ චින්තනයට අහු වෙන හැම දෙයක්ම අර ගින්නට අහු වෙලා දැවි දැවි යනවා. ඕකයි මේ සංසාර පැවැත්ම කියලා කියන්නේ. යම් අවස්ථාවක අර ගියාපු ගිනි ඇතුළතින් නිවුණා. අන්නේ නිවීමයි නිබ්බාන. ඒක තමයි පරම සැනසීම. මෙලොවම ලබා ගන්න සැනසීම. එතනින් එහාට යමක් නැහැ. මොකද යමක් නැහැ කියලා කියන්නේ අපි දන්නවා. දැන් සංසාරය ගැන කියනකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මැරෙන අවස්ථාවේ යම් කෙනෙකුට තණ්හාවක් තිබුණා නම් gedara dore aya පිළිබඳව හෝ වස්තුව පිළිබඳව හෝ ඒ අය පෙරේතය වෙලා හරි උපදිනවා කියලා. ඉතින් අන්නේ තණ්හාව නිසා අර අල්ල ගැනීමක් තියෙනවා. ඒ අල්ල ගැනීම කරන්නේ සිතින්. ඇත්ත වශයෙන් ශාරීරිය මැරිලා සමහර විට ගිහිල්ලා ආදාහණය කරනවා. එහෙම නැත්නම් බල දානවා. නමුත් අර අල්ලගත්තු සිත ග්‍රහණය කරා. ඒ ග්‍රහණය තමයි මව කුසකhari කොතනkhari සත්‍යේ කුසකhari නැවත උත්පත්තියක් හැටියට යන්නේ. ඔන්න එතකොට සංසාරය කියලා කියන්නේ අන්න අර තණ්හාවත් උපාදානියත් නිසා කෙරෙන එක්තරා විකෘති විපරීත තත්වයක්. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේක සංසිඳවා ගන්න හැටි මෙතනම. ඒක තමයි අර දැන් මෙතෙක් කිව්වේ අර පංචවාමේ ගොඩ අල්ලා ගන්න ගොඩවල් පහ. ඇත්ත වශයෙන් මේ ගොඩවල් පහ කියලා ගත්තට මේවා හැම එකක්ම නිරන්තරයෙන් බිඳි බිඳි යන ඒවා බව වටහා ගැනීමයි. මේවා බිඳි බිඳි යනවා, ඇති වෙනවා, ඇතිවීම නැතිවීම දැකලා අන්තිමට ගැඹුරින් විදර්ශනාව යනකොට අන්තිමට හැම එකක්ම බිඳෙනවා පේනවා. ඒකට කියන්නේ භංග ඥානය කියලා. මොහො බයාන තන්දමි විදර්ශකයට පේනවා හැම දෙයක්ම ඇති වෙනවා, ඇති වෙන වේගයට වඩා බිඳෙන වේගය වැඩි කියලා. ඒ තරමට ඒක දෙක දුටු අවස්ථාවේ තමයි බරපතල කලකිරීලක් ඇති වෙන්නේ. මේක කොහොමද අපි සදාකාලිකව පවත්වගන්නේ, හැමදාම පවත්වගන්නේ බිඳි බිඳි යන දෙයක්? ඒකොට බිඳි බිඳි යනවා නම් මේක අල්ල ගැනීම නෙවෙයි තියෙන්නේ, අතහැරීම. ඒක අතහැරීමයි එතකොට කරන්න වෙලා තියෙන්නේ. මේකේ කාර්යයක් නෑ, හරයක් නෑ. ඒ ටික තමයි ඔය ධර්මයේ නිවන ගැන කියනකොට කියනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන වචන තුනක් දක්වනවා. අනිමිත්ත කියලා කියන්නේ නිමිති නැති බව. දැන් අර කලින් කිව්වා අපි ලෝභය ඇති තැන නිමිත්තක් අහු වෙනවා, ලෝභය ඇති තැන දෙයක් වෙනවා, ද්වේෂය ඇති තැන නිමිත්තක් අහු වෙනවා, මෝහය ඇති තැන නිමිත්තක් අහු වෙනවා, ලෝභ දෝෂ මෝහ නැති තැන හිතට නිමිති නැහැ. නිමිති එන්න එන්න නිමිති ඔස්සේ දුවන එකයි තියෙන්නේ. හිතට නිමිත්තක් ආව හැටි ඒ හිමිත් ඔස්සේ හිත දුවනවා. ඒකෙන් සමාජයට වෙහෙසටපත් වෙනවා. ලෝභය ඔස්සේ හරි ද්වේෂය හරි. දැන් මෙතන හිත නිමිති නැති පුදුම අන්දමේ විමුක්ත තත්ත්වයක් තමයි මෙතන අනිමිත්ත කියන වචනෙන් දැක්වෙන්නේ. ඊළඟට ප්‍රණිති කියලා කියන්නේ ප්‍රාර්ථනා. ලෝකෙත්දී ප්‍රාර්ථනා සත්‍යය තුල තිබෙනවා. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න බැලුව සමාජයේ ජීවිත විනාශ කරගන්නවා. ඒ ප්‍රාර්ථනා ඊළඟ ජීවිතයටත් අරගෙන යනවා. නමුත් කවදාවත් තෘප්තියක් නැහැ. එතකොට අන්නේ ප්‍රණිති ඒවා අර ඒවායේ නිස්සාරත්වය දැකලා යම් අවස්ථාවක ඒවායින් හිත මුදා ගත්තනම් අන්න ඒ අවස්ථාවේ ප්‍රණිධියකුත් නැහැ. ඊළඟට ශුන්්‍යතා කියලා කියන්නේ මේ ශුන්්‍ය කියලා කියන්නේ මේවායේ සාරයක් නැහැ, ආත්ම සාරයක් නැහැ, නොවෙනස් වෙන දෙයක් මෙතන නැහැ. ඉතින් අර අපි අර සීසෝ උපමාවෙන් කිව්වොත් දැන් මෙතෙක්ේ දාර්ශනිකයින් එහෙම නැත්නම් ඒ යෝගීන් මේ සීසෝ පැදිල්ල ගැන වෙහෙසිලා මෙච්චර කාලයක් සංසාරේ දුකත් සැපත් අතර සීසෝ පැදිල්ල ගැන වෙහෙසිලා ඇවිල්ලා අන්න අර යම්කිසි අඩයක් යම්කිසි කොටයක් තුල අර ලෑල්ල තියලා තියෙනවා නම් අන්න එතෙන්ට ඇවිල්ලා පොඩි නිවාඩුවක් ගත්තා සමාධි වශයෙන්. නොයිකුත් ඔය ආලාර කාලාමුද්දකරාම පුත් ආදීන් කලේ අර සියුම් ධ්‍යාන තත්ත්ව වලින් අදුක්ඛම සුඛ කියලා කියන නොදුක් නොසුව සියුම් සැපයක් විඳින්මින් සිටියා. අවුත් බුදු පියාණන් වහන්සේ ඊටත් එහා ගියා. බුදු පියාණන් වහන්සේ පෙන්නවා මේවා යට තියෙනවා බරපතල අවිද්‍යාවක් මෝහයක්. මොකද්ද ඒ? අන්න අර වෙමි කියන මානය. වෙමි කියන මානය උඩයි මේ ඔක්කොම මේ සීසෝව පදින්නේ. එතකොට යම් අවස්ථාවක ඒක තහක් කරාම එතන ප්‍රශ්නයක් නැහැ. එතන එකයි නිවනට කියන්නේ අවේදිත සුඛ. මේ බොහොම දෙනාට මේ ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන දෙයක් තමයි. මොකද මේ සැපය අවේදිත සුඛය කියලා කියන්නේ අපිට මේ සැපය කියලා කියන හැම එකක්ම වේදනාව. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවක පෙන්ලා දුන්නා මේ වේදනාව නැති තැනක් සැපක් තියෙනවා කියලා. සාමාන්‍ය ලෝකයා හිතන්නේ සැපයක් නම් වේදනාවක් තියෙන්න ඕන කියලා. දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අවේදිත සුඛය. වේදනාවනුත් විදුන අවස්ථාවක්. අන්න අර වේදනාව තිබෙන්නේ අර කියාපු අස්මි කියන ඒ මානිය තියෙන තාක්, අඩේ තියෙන තාක්. එතකොට ඒ වේදනාවනුත් පංචස්කන්ධයෙන්ම මිදුණු යම්කිසි පුදුම විදියකට තමයි ඒක ලෝභ උත්තර සැපයක් කියලා කියන්නේ. හිතේ ඒක ශාන්ත සුවයක් හැටියට දක්වනවා. එතකොට ඒ ඵල සමවතදී රහතන් වහන්සේලා තමන්ගේ ශරීරිනුත් ලෝකිනුත් වෙන්න පුදුම විදියේ ශූන්‍ය අනිමිත්ත අපනිත ශූන්‍ය කියලා කියන විදියේ කිසිම නිමිති නොගත් පුදුම අන්දමේ සැනසිලිදායක තත්වයක් ඇති කරගන්නවා. ඒ සත්‍යයෙන් යම් අවස්ථාවක පිරිනිවන් පෑවොත් නැවත උත්පත්තියක් නැහැ. මොකද නිමිත්තක් නැහැ, ප්‍රනිධියක් නැහැ, සාරයක් නැහැ. නිමිත්තක් යම් තැනක නිමිත්තක් ගත්තනම්, යම් තැනක ආසාවක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තනම්, යම් තැනක් හරයක් ඇති තැනක් හැටියට දැල්කුවා නම් අන්න එතන උත්පත්තිය ලැබෙනවා. මව් කුසක් හෝ වේවා, තිරිසන් කුසක් හෝ වේවා, එහෙම නැත්නම් ප්‍රේත ආදී තැනක් යම් කිසි අපාය වැනි තැනක් හෝ වේවා, අන්න ඒගත්තු සිතිවිල්ල අනුවයි. එතකොට අපි දන්නවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කිව්වා වගේ මේ හිත අනුවයි මේ හැම එකක්ම තියෙන්නේ. මහිතයි ප්‍රධාන. ඒ නිසා අපි හිතයි ඇත්ත වශයෙන්ම රැක ගන්න ඕනේ. හිත තුලින්මයි මේ අපි මේ දුක් මවාගෙන මේ දීර්ඝ කාලයක් සංසාරේ යන්නේ. ඒක නිසා එතන විමුක්තිය තියෙන්නේ එතනයි. ඒකයි බුදු පියාණන් වහන්සේ මෙතන අපට පෙන්වුම් කරලා දීලා තියෙන්නේ. අන්න එතකොට අර මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ අපි මුලදි තැබුවේ මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි මෙතනක් තියෙන්නේ. දැන් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනකොට ඇත්ත වශයෙන් සැප වේදනාව ඔස්සේ ගිහිච්චාය තමයි කාමසුකල්ලිකාණුයෝගය කියලා ওই ධම්මචක්කප්පවත්තන සූත්‍රය එහෙම තියන්නේ. කාමසුකල්ලිකාණුයෝග කියන අන්තයටයි ඒගොල්ලක් දිව්වේ. අත්ති කියනවා දානියෝගය කියලා කියන්නේ අන්න දුක් වේදනාව ඔස්සේ දිව්වා. මේ විමුක්තිය බලාගෙන ඒගොල්ලක් ඒ කෙලවරක් සොයාගෙන කෝපෝගී ජීවිත ගත කළා. ඒකෙත් කෙලවරක් නැහැ. ඊළඟට තව ගොල්ලක් ශරීරයට වද දෙවි මේ තණ්හාව නැති කරගන්න ශරීරයට දුක් දෙන්න ඕන කියලා මහා භයානක දුක් දෙමින් අත්තිගල මතාණු යෝගිය ඔස්සේ ගියා. බුදු පියාණන් වහන්සේ පෙන්වුවා මේ දෙකම අන්ත දෙකක්. ඔන්න මෙදුම් පිළිවෙත පෙන්වුවා. අපි ආයෙත් එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ අන්න අර අවිජ්ජානුසය නැති කිරීමේ පළමුනි පියවරයි. අපි කිව්වා අර ධම්ම දින්නා තෙරණියගේ සම්ම විග්‍රහයනත් කියුණා. අදුක්ඛම අසුඛ කියලා කියන නොදුක් නොසුව වේදනාව යට තියෙන අවිද්‍යාවයි. අවිද්‍යාව ඉවත් කර තැන විද්‍යාවමතු වෙනවා. විද්‍යාවමතුණු තැන විමුක්තිය තියෙනවා. විමුක්තිය ඇති තැන නිවීම තියෙනවා. එතකොට අන්න අසම්මාදිට්ඨියෙන් පටන් ගත්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන්නේ අන්න අර මැද පිළිබඳ ප්‍රශ්නයයි. අර කොන් දෙක අතහැරියා. අර මධ්‍යස්ත වේදනාව ඇති කරගෙන, මධ්‍යස්ත සිතක් ඇති කරගෙන විදර්ශනා වැඩිම තුනින් තමයි අපිට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ මෙතෙක් මේ කියාපු සමහර දේවල් ගැඹුරු හැටියට පේන්න පුළුවන්. මේ යෝගාවචර පින්වතුන්ට ඒවා තමන්ට උපකාර වෙන නිසා මේ ටික ප්‍රකාශ කළේ. එතකොට මේ අද වෙනි මේ වටිනා හැසල පුරපසලොස්සක පොය දවසක අපි මේ තව දෘෂ්ටි කෝණයකින් අර ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍ර ආදී ඒවායේ තියෙන මේ මැදුම් පිළිවෙත පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කළා. එතකොට මේ පින්වතුන් ඒවායින් ප්‍රයෝජන ගනිමින් මේ බුද්ධ ශාසනේ පරිහානියෝගේ දෙතුන් සිය දහස් පාරයක් හෝ උත්සාහ කරලා මේ තමන් බලාපොරොත්තු වෙන මේ සංසාර විමුක්තිය මේ ජීවිතයෙන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා මේ ධර්ම දේශනය තමන්ට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් දිනු කර ගැනීමට උපකාර වුණා නම් ඒවා පිහිට කරගෙන මේ ජීවිතයේම කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන බණ භාවනා කරලා සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදයෙන් උතුම මහා මහණිවන් සාක්ෂාත් කරගෙන මේ සංසාර දුකින් මිදීමට ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනා කරගන්නේ. වගේම අවීචයේ සිට අකනිට ආදක්වා වූ තම තාක් සත්වයින් තම තමන්ගේ ඥාතීන් ඇතුළු මේ ධර්ම දේශනාවමය ධර්ම ශ්‍රවණමය කුසලයන් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් මේ කුසලයන් අනුමෝදන් වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගාථා කියන්න. එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධංතු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරම දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපාහනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපාහනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපාහනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව
නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ අතං සමාගමෝ තු යාව නිබ්බානපත්තියා
සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බාන සම්පatti නාතේ සංඝතු
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.